සංගෝය අපිට එන හැම අදහසක් හරි දැනගත්තා දැක්කා හරි දැක්කා දැන කියන්නේ මේක ඒ සේරම ආපහු මඤ්ඤණාවක් විතරයි නේද මඤ්ඤති නේද මඤ්ඤණාවක් විතරයි නේද ඒකට ඒකේ ආයේ කියන්නේ යම්කිසි හැඟීමක් විතරයි එක මෙහෙමයි කියලා හැංගීම. හැංගීම හැංගීමෙන් දකිනකොට දැන් ඒකේ කිසිම වටිනකමක් පතාවක් දෙන්න පුළුවන්ද කියන එක කියන්නේ ඒක කියලාවත් කතා කරන්න පුළුවන්ද මඤ්ඤණාවක් වෙනකොට. මම ඒක ඉස්සරටි කොටසක් වගේ කියලා කියන්නේ ඒකයි. ඒකත් ඉතින් ඒකේ කොටසක්, කීනේ කොටසක්. දැන් අපිට කතාවත් කරන්න වටිනකමක් තියෙනවා. ඒක එතෙන්දී අපිට මේවා නැතිවීම නෙවෙයි මඤ්ඤණාව මඤ්ඤණාව විදිහට දැක්ම වගේ සිද්ධිය. අපිට වෙන්නේ අර ඒක මඤ්ඤණාවක් විදිහට නෙමෙයි සමහර ඒවා වුණ න්න මට වැටුණා කියලා ආයි තව පැත්තකින් දෙයක් කරගන්න පැත්තට තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන දකින කිදිහත් එක්ක යන්නේ ඊට ඒ වඩා මේ ඊතර වෙන දර්ශනේ මඤ්ඤණාව කියලා දකිනවා නෑ එතනම තියෙන්නේ මා මඤ්ඤති ස්වභාවය දැන් මිදීමේ ගතියක් තියෙනවා ඒ දැක්ම දකින්න පුළුවන් කියන්නේ මේ තව විදිහකට මට හිතෙන විදිහට අර සතර ඥානෙ යෙදෙනවා කියන්නේ සම්මාදි කියන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඒකත් එක්ක ඒ දකින කෘත්‍යම මඤ්ඤණාව මඤ්ඤණාව බව දකින එකම ඒ ඊතර වෙන කෘත්‍ය වෙන්නෝ එරුවන් සරණ අට හරි මනා හරි අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න
සර් මට මෙහෙම ගත්තොත් දැන් මට වැටහුණා කියලා යම් නිමිත්තක් ආවත් ඒකත් හිතා ගැනීම දැන් ඒ කියන්නේ බීම නිදහස් වුණා කියන්නේ නිදහස් වුණා වගේ හැඟීමක් එනවා නම් ඒකත් හිතා ගැනීමක් කියන තැනට අවදි වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙහෙම ගත්තොත් දැන් නිදහස් වුණා කියන්නේ නම් ඒ මැනීම එතන වෙන්නේ නම් වෙන්නේ නිදහස් නොවුන බව කියන එක නිදහ කියන්නේ විමුක්ත සිත විමුක්ත නෑ සිත කියන එක විමුක්ත නැති අවස්ථාවේදී විමුක්ත නැති බව ආයතනකින් දැනුවත් වෙන්න බෑ විමුක්තයි කියන තැනදී ඒ සතහනේ බැසගෙන මැනීම නිසාම දැන් මේක වෙන වෙනම කතා කරන්න බෑ සර් මේක සමස්ත සිද්ධිය කතා කරන තැනදී පේනවා මේක හිතා ගැනීමක කියලා මේ මැනීම කියන්නේම හිතා ගැනීමක් කියන තැනින්. එතකොට සමස්ත ඔය දැන් ප්‍රීතිය කියන තැන ලැබ ගැනීම මිස ප්‍රීතිය කියන තැනට හිතගත්තොත් අපි කැමති නෑනේ එතන විමසීමක් කරන්න ගොඩක් වෙලාවකට. දැන් ධර්මය අහලා හරි සිත සතුටුයි ප්‍රීතිය කියන එකේ බැහැ ගන්නවා මිසක් එතන හිතන්න වැඩි කැමති නෑනේ. එහෙම ඒ සිද්ධිය ප්‍රායෝගිකව ගත්තොත් සර් දැන් එතෙන්ට නිමිත්ත තියෙනවා දැන් හිත සතුටුයි ධර්මය ඇහුවා සැහැල්ලුයි ඒ නිමිත්ත එතන මැනීමක ප්‍රතිඵලයක් නේ සමස්ත සිද්ධිය ගත්තොත් එතකොට ඒක හිතා ගැනීමක් බවින් දැනුවත් වෙද්දි සර් කුමන හෝ දෙයක් කියනවා නම් මම දැන් ධර්මේ වැටහුණා හිත සතුටුයි සමාධිය එහෙම නැත්තම් නිවීම කියන එකටත් අපිට තියෙනවා අජ්ජත්ති ඒ කියන්නේ අර අජ්ජත් සතහන කියන එකම ඒකේ ප්‍රතිඵලය තමයි මේ පිට දාන්නේ ඒ ඒ සටහනෙන් මැනීම. එතකොට මං කියන්නේ සමස්ත සිද්ධිය මෙතන තියෙන ඔය සමස්ත සිද්ධියෙන් මිදෙන්න නම් මේ මැනීම එහෙම නැත්නම් මේ හිතා ගැනීම කියන තැනින් දැනුවත් වෙද්දී. නමුත් අපේ ප්‍රායෝගික එදා එදා ජීවිතයේදී මේ සිහි කිරීමක ඉන්න මේ සිහිනයක ඉන්නවා කියන එක ප්‍රායෝගික නැහැ. ඇත්තටම ගහගෙන ගිහින් හැබැයි යම් කිසි මොහොතක මේක සිහි කිරීමක ඉන්න බවට ඔටෝමැටික් දැනුවත් වුණොත් ඒක අර මම මුලින් කියපු අර හිත වශීභාවයට ගිය සමාධිය තුල මිදෙන තත්ත්වයට වැඩිය වෙනස්. නමුත් මේක හිතලා කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි කියලා තේරෙනවා. ඒ වුණත් ගහගෙන අර ඒ කියන්නේ හිතා ගැනීමක ඉන්නවා සිහි කිරීමක ඉන්නවායි කියන දේ පිහිටලා නැහැ. පිහිටන්න බෑ. මං දන්නේ නැහැ ඒක වෙන්නේ ඇයි කියලා. තෙරුවන් සරණයි.
අපිට පිහිටන්න බෑ. හැබැයි අර කිව්වා ඒ දැන් එතන මේක දකින්කොට ප්‍රීතියක් එනවා නම් ප්‍රීතිය කියන්නේ තවත් ප්‍රීතිය කියලා දැන ගැනීමක් විතරයි. ඒකත් අගස්ටි. එච්චරයි තවද ඒක. ඔන්න දැන් හරි අර වෙනදා වගේ නෙමෙයි. මම ඔය සමාධියට කිව්වෙත් ඒකයි. සමාධිය උනහන් හරි සතුටුයි. ඇයි හිත දුවන්නේ? අන්ටක සෙය ජීතලක්. මොකක්ද? අත්තව දැනුවත් වීමක් විතර. දැන ගැනීමක් විතර. ඒ මේ කියන්නේ සමාධිය හදාගන්න එපා කියන එක නෙමෙයි. උච්ච බලනකොට. ඒ වගේ ඒ දකින්න පුළුවන් නේ. අපතර එම කොටසක් විතරයි ලෝකේ කොටසක් විතර. හරි. ඒතර ඒවා බලෙන් නැති කරන්න යනවත් නෙවෙයි. ප්‍රීතිය දැන් ඕක හොඳ නැහැ කියලා මේ ඔකත් වැරද්දන්නේ කියලා ඒක එක්ක තරහ වෙන්න නේ. ඉතින් අරගෙන කොටසක් එක්ක. ආයේ ඒ එතනින් එහාට ඔන්න දැන් මට හරි දැන් කිසිම අරමුණක් නැහැ. ඒක සතුටුයි හොඳයි. මේක තමයි නිවන. ඔය විස්තර මොකක්වත් නැහැ නේ නෝකේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක. මෙන්න මේක තමයි දකින්නේ. ඒ කත්තගත් සීමක් විතරනේ නේ. අර කම කොටසක් කියලා මං කිව්වේ ඔය චිත්‍රපටියේ නැත්නම් හිනේ කොටසක්. ඒකෙන් තව ඉදිරියට ගියොත් මඤ්ඤණාවක්. ඒකට මඤ්ඤණාව කියන්නේ සකස් වෙන හැටි දැක්කා කියන්නේ. අපස්වීම දැක්කා කියන්නේ නිරෝධය දැක්ක කියන්නේ හතර ඥානිය කියද එච්චරයි එහට තිකර අමුතුවෙන් කරන්න බෑ අපාවක්ට වඩා ඒ ඥානව බව දකින්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. හැබැයි ඕකමඤ්ඤණාවක් කියලා හිතන එක නෙවෙයි මේ දැක්මක් එන පැත්තට ඒක ලේසි වැඩන්නේ. අපට තව තව දහම අහන්න විවසන්න කියන එක තමයි අර කියන්න තියෙන්නේ. මොකද අපි හරි ලේසියෙන් මේක මේකයි කියලා අපි දාගන්නවා. එහෙම එනවනම් පරිස්සම් වෙන්න කියලා නේ මං කියන්නේ. මට වැටහුණා නම් තව ටිකක් පරිස්සම් වෙලා තව අහන්න තව හොයන්න. මම අත්දැක්කා කියලා හිතෙනවා නම් තව තව ප්‍රවේශම් වෙන්න. අවතව දහම අහන්න තව විමත. කියන තැන තමයි මම හැමදාම මතු කරන්නේ. එරුවන් සරණයි.
අවසරයි රවි මහත්තයා. මම ඔබතුමා එක්ක විස්තර කරද්දි මට නිකන් හිතුනේ මට අපෝදාසක් දැන් ඒ අර අපිට තේරුම් ගත්තා කියන තැන අපිට සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේ අරමුණ වන අරමුණකට හාත්පස වෙනස් බොහොම සියුම් තැනක් විදියට වෙන්න පුළුවන්. එතකොට අර එතකොට ඒකට ඒක අර සාමාන්‍ය තත්ත්වයට වැඩිය වෙනස් හින්දා අපිට ඒකට කෙලිම නමක් දෙන්න බෑ. මොකක් හරි වචනයක් කියනවා කියමුකෝ. එතකොට දැන් ඒකේ අර සිවුම් බව වැඩි වෙන්න වැඩි වෙන්න අපිට හිතෙන්න පුළුවන් ඒක මේ අරවට අයිති නැති, ඒ කියන්නේ සාමාන්‍ය නම් කිරීමකට මැනීමකට අයිති නැති තත්වයක් කියලා. මට හිතෙන දැන් මේ ඒකට එතකොට අපි එතනට ආහු නොවීන අපිට අර බුදු පියාණන් වහන්සේ අපිට පෙන්නලා දීපු ලක්ෂණ ටික මතු කරගත්තොත් පංච උපාදානස්කන්ධයේ 11 ආකාරයක් කියනවනේ. එතකොට ඒ 11 ආකාරයේ ලක්ෂණ වලින් යම් කිසි විදිහයකට බැඳීමක් වෙලීමක් තියෙනවා නම් ඒ අවස්ථාවේ එතකොට අපිට හිතාගත්ත හැකි මේ බුදු පියාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ අපි නොදකපු පැත්තක් තව තියෙනවා කියලා වගේ මට හිතෙන එක. එතකොට අපි උදාහරණයක් විදිහට ගමුකෝ අපිට යම් කිසි අවස්ථාවක මේක assume වෙලා කියලා මේක ප්‍රවාහයක් විදිහට තේරෙනවා. ප්‍රවාහයක් විදිහට තේරෙන ප්‍රවාහයක් කියන නම අපි යොදනවානේ මොකක් හරි විදිහට. ඒකට අපිට යොදන්න පුළුවන් සුදුසුම නම් කිරීම ප්‍රවාහය. එතකොට ප්‍රවාහය කියන එක කියද්දී අපේ අර හැඟීමෙන් ඒක කියන්න පුළුවන්ද කියලා අපිට විමසත හැකි දුර ළඟ කියන එක සහ කාලය පනවන් නැතුව ප්‍රවාහයක් කියන එක අර්ථවත් වෙනවාද කියලා. ඒත් අපිට අර ප්‍රවාහයක් විදිහට නම් අර්ථවත් වෙන්නේ වර්තමාන පච්චුප්පන ස්වභාවය. ඒත් අපිට හිතද හැකි අර 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 අදහස් අර බුදු පියාණන් වහන්සේ පෙන්නපු පංචපාදන ස්කන්ධය අර එක්ලසාකාර ලක්ෂණ මෙතන මොකක් හරි විදිහට මං සියුම් යදුනද කියලා වගේ දෙවෙනි අවස්ථාවකට තාපහුව එක කඩලා බින්දා බලත හැකි වුණා කියලා මට හිතුණා. ඒ කියන්නේ මේ කියන්නේ අපිට අත්දැකපු දේ පරස්පරතාවය ඉස්මතු කරගන්න එක විදිහකට උදව් වෙනවා කියලා මට හිතෙනවා. මේ ධර්මයත් එක්ක තවදුරටත් සෙවීමේදී එතකොට එක්ලසාකාරයේ දුර ළඟ හින ප්‍රණීත අජත්ත බහිද්ද එතකොට කාලයත් එක්ක පැනවිලි ඒ කිසියම් ආකාරයක යෙදීමක් තිබුණාද අපිට ආපු අර ඒ අවස්ථාව පිළිබඳ අපිට ආපු අත්දැකීම කියලා බලන්න පුළුවන් කියලා හිතනවා. ඒ වගේම දැන් ඔබතුමා ඉස්සල සඳහන් කරපු අර මිරිගුදියේ වන්දකාන්තා වගේ දරුවෙක් මිරිගුදියේ පිරිනා කියන ඒ උදාහරණය මේ ඒක ප්‍රමාවේ අපිට බලපෑ කියෝන්නම්. දැන් මිරිඹදියේ පීනන ඒ දරුවට ප්‍රවාහයක් විදිහට තේරෙනවා ජලය. මිරිඹදියේ පීනන දරුවට ජලයේ ප්‍රවාහ ගතිය හොඳට තේරෙනවා අත්දැකීමක් විදිහට. එතකොට අන්න ඒ වගේ අවස්ථාවක් ඒ උපමාවට ගලපලා බලනවා නම් බලපෑ මිරිඹදියේ පීනන දරුවට ලොකු ගලකුයි පොඩි ගලකුයි පේනවා මිරිඟු වතුරේ. මිරිඟුදියේ පීනන දරුවට ළඟ තියෙන ගලකුයි දුර තියෙන ගලකුයි පේනවා. ඒ වගේ ඒ කියන්නේ අනිකේ විභේදනය අපිට ඕනනම් අර උපමාවට ගලපලා බලත හැකි මේ තවදුරටත් තත්ත්වයක් මතු කරගන්න පුළුවන් දෙයක් කියලා මට නිකන් ආපු හිතුවිල්ලක්. තිරුවන් සරණයි.
ඔතේලම් සරණයි. මම හිතන එක හරි වැදගත්තර කව බලන්න පුළුවන් පැත්තක් ඔය කොලොස් ආකාරයේ කොහේ හරි යෙදීමක් තියනවා. يعني අපිට දුර කියලා ලැබිලාද ළඟ කියලා ලැබිලාද අජ්ජත් කියලා ලැබිලාද බහිද්ද කියලා ලැබිලාද ඔය කොලොස් ආකාරයේ මොනම හරි කතාවක් යෙදුනා නම් ඒක ඉතර වීම වෙන්න විදිහක් නැහැ. ඒක මං හිතන්නේ හොඳයි ඒ තමන්ට තමන්වම බලා ගන්න වෙන දිහක්. දැන් අපිට දැන් සාමාන්‍යයෙන් පේන්නේ ඒ දැන් අපි දැනගන්නේ අපිට ගෝචර මට්ටමක් නේ. ඒක තමයි දැන් කියන්නේ. සුඛියත් තමා බව ඒ කියන්නේ සුඛිය කියන ගතියට ගෝචර වෙන දේවල් ගැන තමයි අපිට ඉතින් කතා කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් උතුමාමඳුරව හැමතිස්සෙම යොමු කරන්නේ සුඛියත්ට ගෝචර වුණ දෙයට වඩා සුඛියත්ය කියන්නේ. අත්ත තමා බව කියන්නේ අකාය කියන එකනේ පෙන්වන්න හදන්නේ. දකින්න බැරිත් ඕක. සියුම් ස්වභාවයේ එක. එතකොට මට ගෝචර වුණ දේ පැත්තට යන එක තමයි අපේ තියෙන ස්වභාවය. ගෝචර වුණ දේ පැත්තට වඩා ඒ අපේ ගැනයි මේ බුදු කෙනෙක් පෙන්නන යන පැත්ත මේ කර්මි. එතකොට අර පොළොස්සාකාරී ජනත්මක්ය පෙන්වනවාගේ ඔහේ හරි තැනක් ලැබෙනවා නම් පොළොස්සාකාරී එතකොට අපු නුවණින් දකින්න පුළුවන්. තව විමසන්න ඕන කියන එක තව තව දහම අහන්න ඕන එකට අනුව විමසන්න ඕන. මේකේ අපේ පියසරේ සාකච්ඡා විදී අර කෙනෙක් මතකලා අර රූපේ සහ රූප උපාදානස්කන්ධය ගැන මේ සක්කාය දිට්ඨි ප්‍රහාණය පොතේ 37 පරිච්ඡේදේ දැන් අන්න ඒවා ආය ආයි කියෝන එක හරි වටිනවා. මොකද කටහී අපිට පේන්නේ දැන් අපි මේක කියෝගෙන යනකොට තේරුණා කියලා හිතුවට කොච්චර දේවල් මේකේ තියනවද ඒකේ පෙන්නනවා. දැන් ලෝකයා සාමාන්‍ය කෙනා රූපේ ලෙස වටහාගන්නේ සකීයත්වයට දැනෙන ගතියට, ඒ කියන්නේ අමාට දැනෙන ගතියට. එහෙම නැත්නම් ඒ සකීයත්වයට තමට ගෝචර වෙන ගතියට තමයි මේ ලෝකයා රූපේ ලෙස වටහාගන්නේ. ආයි කියන ලෝකයා රූපේ ලෙස වටහාගන්නේ සකීයත්වයට දැනෙන ගතිය. ආ සකීයත්වයට ගෝචර වෙන ගතිය. මේ සාමාන්‍ය කෙනාට රූපේ ඊයත්වයට ගෝචර වෙන ගතිය. ඒකට එයා මොකද කරන්නේ? ඒකෙන් මිදෙන්නනේ හදන්නේ. එබැවින් ඒ මොනවා හරි කරලා ඒ රූපේ ඉක්මවා කියමුකෝ. එබැවින් රූපේ ඉක්මවුවද සකීයත්වයේ ඉක්මවා නොය. එනේ මේ මට්ටමේදී තාම බුදුදහම ඇහිලා නැහැ. ලෝකයා රූපේ ලෙස වටහා ගන්නේ සුපීයත්වයට කරහන් ඇතුලේ තියෙන තමාට දැනෙන ගතියට. ආ සුපීයත්වයට ඒ කියන්නේ තමාට ගෝචර වෙන ගතියට, දැනෙන ගතියට හරි ගෝචර වෙන ගතියට. ඒ දෙක ඉක්මවා ගියා කියලා සුපීයත්වයේ ඉක්මවා යන්නේ. දැනෙන ගතිය හරි ගෝචර වෙන ගතිය හරි ඉක්මවා ගියා කියලා, ඒ කියන්නේ ඒ ගතිය නැති වුණා කියමුකෝ. එහෙම වුණා කියලා මේ මතක තියාගන්න සකීයත්වයේ ඉක්මවා යන්නේ. يعني සක්කාය නිරෝධය වෙන්නේ නැහැ. එනම් සක්කාය නිරෝධ වීම නම් වූ ඊතර වීම සිදු නොවේ. මම දැන් ඒ බුදුහාමුදුරන්ගේ දහම. නම් සක්කාය නිරෝධ වීම නම් වූ ඊතර වීම සිදු නොවේ. මොකද්ද මේ ගෝචර වෙන ගතිය? ඒ දැනෙන ගතිය ඒක නැති වුණා කියලා මේ සක්කාය නිරෝධ කියන ඊතර වීම වෙන්නේ නැහැ. එතෙන්දි වෙන්නේ එවිට සකීයත්වයට, එහෙම නැත්නම් තමාට ගෝචර වන රූප ස්වභාවයේ ඉක්මවා සකීයත්වයට, නැත්නම් තමාට සංඥා ස්වභාවයේ ගෝචර වේ. නමුත් සකීයත්වයේ ඉක්මවා නොයයි. අමේකේ 172 පිටුවේ දෙවෙනි ඡේදයේ කොටසක් කියවි. අනු මේ පටන් අරන් ඒ දෙවෙනි ඡේදෙ. දැන් අපි ඕව මනට පැන පැන යනවා කියෝන ඔච්ච හරි තේරුණා කියලා බලන්න එතන. ඒ කියන්න හදන මට හිතනවා දැන් කොහෙද කතා කරපු ඒවා යව කියනවා. පෙර ලෝකයා රූපේ ලෙස වටහාගන්නේ සුඛියත්වයට දැනෙන ගතියට ආගෝචර වෙන ගතිය. ඔය දැනෙන ගතියවත් ගෝචර වෙන ගතියවත් නිවේයි සකීයත්වය කියන්නේ. අන්න ඔය අදහස මේ අපි කරන්නේ දැන්. ඒ නිසා ඒ දැනෙන ගතිය හරි ගෝචර වෙන ගතිය හරි කියන ඒ රූපේ ඉක්මවුවද සකීයත්වයේ ඉක්මවා යන්නේ නැහැ. නම් සක්කාය නිරෝධ වීම නම් වූ ඊතර වීම සිදු නොවේ. එවිට සකීයත්වයට නැත්නම් තමාට ගෝචර වන රූප ස්වභාවය ඉක්මවනවා. ඒක හරි. ඒක මට සුඛියත්තේට එතන තියෙන සංඥා ස්වභාවය ගෝචර වෙන ඕක උපදින්නේ එක වෙන්නම බැරි දෙයක් කියනවා හැක්කක් කියලා ආයේ සංඥා ස්වභාවයක් ගෝචර වෙනවා ඒ නමුත් සොකියත් ඉක්මවා නොයන් එතකොට දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ සොකියත්තේ විග්‍රහ වෙන රූපේ සොකියත්තේට ගෝචර වෙන රූපේ නෙවෙයි. උපනේ කියලා පෙන්නන්නේ සොකියත්තේට ගෝචර නැත්නම් සොකියත්තේට දැනෙන ගතියක් ගැන ගෝචර වෙන ගතියක් ගැන නෙවෙයි. මේ පෙන්නන්නේ තථාගත දහම තුළ සංකත බව ඉස්මතු කරමින් පෙන්වන සොකියත්වෙහි විග්‍රහය. වෙන රූපය කියන එක අර රූපෙත් එක්ක ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා තමයි මේ ශ්‍රද්ධාවෙන් ගැඹුරු දහම ඇසීමට ප්‍රඥාවන්තයා තථාගතයන් වහන්සේ පෙන්වූ රූපේ කුමක්ද යන වගස වීමට. එන මේ සොකියත්වය කියන ඒකේ දෙන රූපය. සොකියත්වයට ගෝචර ස්වභාවය නෙවෙයි යා. ආයයි මතක් කර. ඒ ස්වභාවයේ විමසීමට එම දහමට අනුවම පමණක් යොමු වෙනවා. අන්න ඕක තමයි ඒ අනුගත වෙනවා කියන්නේ. එනම් යෝනිසෝමනසිකාර්ය ඇති වෙනවා. එසේ යෝනිසෝමනසිකාර්යෙන් ඇති වූ ප්‍රඥාවේ භාවිතය තුලින් තමාට නොහොත් සොකීයත්වයට ගෝචර වෙන රූප ස්වභාවය යන වැටහීමෙන් තොරව ඊයත්වයට ගෝචර වෙන රූප ස්වභාවය වැටහීම නෙමෙයි මේ කියන්නේ. ඒසේ යෝනිසෝමනසිකාරයෙන් ඇති වූ ප්‍රඥාවේ භාවිතය තුළින් සුඛියත්තේ තුල විග්‍රහය වන රූප ස්වභාවයේ ඉක්මවීමෙන් ලෝකයෙන් එතරලු සුඛියත්තේ තුල විග්‍රහ වන රූප ස්වභාවයේ ඉක්මවීමෙන් ලෝකයෙන් එතරවි. ඒ තුන්වැනි ඡේදේ රූපේ සහ රූප උපාදාන ස්කන්ධේ පරිච්ඡේදේ 37 172 පිටුව මේවා බලන්න මේ කොහොම ඉවසීමකින් ඉවසන්න ඕනද කියලා. ඒකට ඒකයි මං කියේ දැන් ඔන්න ඔය මට්ටමට විමසන මනසක් කියන්නේ දැන් දහම අහන්න සුදුසු මනසක් ඇදිලා. ඒ මනසට තමයි මේ කියන ඒවයි මේ සියුම් ගතිය නිකන් ඇහෙන්නේ. නැත්තම් අපිට ඔක ඇහෙන්නේ නැහැ. මේ මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. ඉතාගෙන ඉන්න කියෝලන්න දැන් දැනගත්තා අපි දැන් ආයි කියවන්න ඕනක් නැහැ කියේ. ඒකයි මං කියන්නේ ඔන්න ඔය දැන් ඔය මට්ටමට බලනකොට අපිට දහම අහන්න සුදුසු මනසක් සකස් වෙනවා. අපිට මේක තනියෙන් හොයාගන්න අපේ ගෝචර මට්ටමින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට බුදු කෙනෙක්ගේ දහම අවශ්‍ය වෙනවා. ඒක දෙන්නලා දෙන කල්යාණ මිත්‍රෙක් අවශ්‍ය වෙනවා. ආයේ පුළුවන් නම් ඒ දහම තියෙන දේශනා අහන්න නැත්නම් මේ වගේ පොත් තව ඉවසීමෙන් කියවන්න අහන්න සාකච්ඡා කරන්න කියන එක තමයි මේ හැමතිස්සෙම මේ මතු කරන්න තියෙන්නේ. මට වැටුණා මම දන්නවා කියන තැනට ගියොත් අර ඉද මේව සච්ඡං හෝගමඤ්ඤං වෙනවා මේ දහම ඇහෙන්නේ. දහම ඇහෙන්න මං අර ලොකු ඉවසීමක් අපේ හැදෙන්නවා. අපි දන්නේ ඒවා ගලපන්නේ නැතුව විවෘත වෙලාම මේක ඇහෙන්න. ඒ ඇහෙන එකට අනුව අනුගත වෙලා විමසීම වෙන්න ඕන. ඔබ කොච්චර කිව්වත් අපේ නොවෙන්නේත් ඕක. හොඳ තව තව හොයන්න විමසන්න බලන්න. තෙරුවන් සරණයි. තව මොනවා හරි අදහස් තියනවාද? ඒ චමත් මහත්තයා කියපු පැත්තම නේද අර බං මඤ්ඤණාව කියලා අදහස් කළේ ඔය 11 ආකාර මොකක් හරි වෙනවා නම් ආයේ මඤ්ඤණාවක්ම නේද? ඒක වචන කියනකොට.
එහෙම රවි මහත්තයා මට තේරුණා. අර දැන් අර අපිට මංජනාගේ අර්ථවත් වුණා නම් හරි කියලා හිතෙනවා. අර දැන් අර කියන ලක්ෂණ ටික බුදු කියන වාසේ එහෙම විභේදනයක් කරලාම පෙන්නනවානේ. එතකොට ඒ අපිට උපකාර පිණිසනේ. එතකොට අපිට තවදුරටත් ඒක නික පාට මංජනාව කියලා එක මේට යන්න අමාරු නම් අර විදියට අපිට අපි දන්න මිමි ටිකෙන් යෙදුනද කියලා බලත හැකිනේ. ඒක ඊට වැඩිය ලේසි මං හිතන්නේ.
ඒ කියන්නේ ලෝකෙට වහුණාද වගේ නේ.
ඔව් ඔව් අන්නේ.
පාලි වචනයකට වඩා අපේ අදහස් එක්කම අපිට දකින්න පුළුවන් නෝක. මේක වෙන්න බෑ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන අරුතේ තාම මොනවට හරි අහුවෙලා. ලෝකේ. අගේ ඉතර වෙන දහමත් එක්ක ඒ වගේ ඒක අපිටම දකින්න බැරි හින්දා තමයි මම හිතන්නේ අර කල්යාණ මිත්‍රයාගේ උපකාරය ඕනම අපි ඉන්න තැන පෙන්නලා දෙන්න තව විමසන්න. එතන තාම ලෝකෙට අහුවෙනව නේද? ඒ තමන්ගේ දක්ෂතාවය හැදෙනවා නම් ඒ දහමත් එක්ක එතකොට තව තව ඒ තමන්ගේ දුර්වලකම්මනේ හැදෙන්නේ අයින් වෙන්නේ. ඒකටත් මේ ඉතින් ගැඹුරු දහම් කරුණු විස්තර කරන ඒවා එනකොට ඒකත් එක්ක එමසේම උදව් වෙනවා කියල නේද? එරුවන් සර්.
තිරුවන් සරණයි ડોક્ટર අවි. මම පොඩක් ප්‍රමාද වෙලා සම්බන්ධ වුණේ මේ යන මාත්කාවට අදාළ වේද කියලා මට පොඩි සැකයක් තියෙනවා. මේ දැන් අර අර චමත් මහත්තයා කිව්වා කාරණා දැන් ඒ 11 දැන් අපි ඒ 11 90 අපි දකින්නවා නම් ඒකින් අපිට පැහැදිලි වෙන්නේ අපි යන මාර්ගයේ වැරදි කියන එක තේරුම් කර දීමක්ද පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. අනිත් එක අර ඔබතුමා පැහැදිලි කරා අර සොකියත්තේට ගෝචර වෙන රූපයයි සංකතයයි කියලා. අන්න ඒ දෙකත් පොඩ්ඩක් කපව චුට්ට පැහැදිලි කරලා දෙන්න. ඒක මට ටිකක් තේරුණා මදි වගේ තේරෙනවා. තේරුවා සරණයි.
ඒකේ මං හිතන්නේ තමත් මහත්තයා අදහස් කළේ අපිට ඔය 11 ආකාරයෙන් මොනවට හරි ඒක වර්ධ වෙනවා නම් ඒක තාම ඉතර වෙන දර්ශනය නෙවෙයි කියන පැත්ත දකින්න පුළුවන්. කැටියෙන් කිව්වොත් හරි ඒ වගේ නම් මොනවා හරි විස්තරයක් එනවා නම් ඒක ඉතර වෙන දහම නෙවෙයි නේද?
එහෙමයි. මග වැරදිලා කියන්නේ. මග වැරදිලා කියලා.
ඔව් බුදුහාමුදුරුවෝ පෙන්නන අර්ථය නෙවෙයි නේද? අපිට ගැළපෙන දෙයක් මේ වෙලා තියෙන්නේ. ලෝකේ ලෝකයට අහු වෙන ප්‍රශ්නක් නේද? දුර ළඟ වීම ප්‍රශ්නක කතාවක් එනවනේ. මේ ඒක අනිත් එක මම පෙන්නුවේ අපේ මේ මේ හලව යනවා දසයන් හන්සේගේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීම පතරදී සඳුදා සාකච්ඡාවක් මම හිතන්නේ. ඔබතුමා හරි කවුරු හරි ප්‍රශ්නේ යොමු කළා රූපය සහ රූප උපාදානස්කන්ධය. මේකෙදි මම ඒක මම විග්‍රහ කරන්න දී නෑ මම දන්නේ නෑ කියලා මම නැවතුණා. මේ ඉතින් ඒවා ආයේ ආයේ බලන එක හරි වටිනවා. දැන් එතෙන්දී දැන් මම මතක කළේ ඒකේ දෙවෙනි ඡේදෙ. ලෝකය රූපය ලෙස වටහා ගන්නේ මොකද්ද? තමාට නැත්තම් සකීයත්වයට දැනෙන ගතියට හා ගෝචර වෙන ගතිය. යා රූපය කියලා වටහාගන්නේ ගෝචර වෙන ස්වභාවයක් හරි දැනෙන ගතියක් හරි ඒ මොකටද සතියක් එක නේ.
එහෙමයි.
එතකොට එයාට ඒක දුකක් කියලා දැනුණාට යායින් වෙන්නේ ගෝචර වෙන ගතියෙන් නැත්නම් දැනෙන ගතියෙන් විතරයි.
එහෙමයි.
එතකොට ඒ ගතිය ඉක්මවා ගියාට සතියත්තේ කියන එක ඉක්මවා යන්නේ
නැහැ. එහෙමයි.
සතියත්තේට තමයි ඒ සංඥා සදාවේ ගෝචර වෙනවා. මේක තිබුණා මේක නෑ මේක යේ දෙන්නෙම නැහැ, ඒක දෙන්නෙම නැහැ, මොකක් හරි සංඥාවක්. ඒකට ඒ සකීයත් එක ගෝචර වුණ දෙයක් නෙවෙයි කියන්නේ. ඒකෙන් සකීයත් ඉක්මව යන්නේ නැහැ.
එහෙම.
එතකොට බලන්න ඔන්න තුන්වෙනි ඡේදය කියනවා මෙසේ ලෝකයාට. ලෝකයා කියන්නේ පිටක් කියනවා. ධර්මය හිලා දැකලා නැහැ කියන පැත්තනේ. මෙසේ ලෝකයාට රූපය ගැන වැටහෙන. එතකොට ලෝකයාට රූපය ගැන වැටහෙන කියන්නේ මොකද්ද? සතියත්වයට රූපය වැටහෙන ආකාරයෙන්. හරි දැනෙන හරි ස්වභාවය. මෙසේ ලෝකයාට රූපය ගැන වැටහෙන ආකාරයක් තථාගත දහම තුල. අන දැන් ලෝකයට වැටහෙන ආකාරය නෙමෙයි තථාගත දහම. තථාගත දහම තුල මොකද්ද වෙන්නේ? සංකත බව ස්මතු කරමින් පෙන්වන සංකත බව ඉස්මතු කරමින් පෙන්වන ස්වකීයත්වයෙහි විග්‍රහ වෙන රූපේ. ස්වකීයත්වයට ලැබුණ රූපේ නෙමෙයි, ස්වකීයත්වයට ගෝචර වුණ එක නෙමෙයි, ස්වකීයත්වයෙහි විග්‍රහ වෙන රූපය. එතන තමයි සංකත බව ඉස්මතු කරමින් තථාගත ධර්ම තුල තියෙන්නේ. අන්නේ විග්‍රහ වෙන රූපයයි අර ලෝකයාට හම්බ වෙන රූපය අතර විශාල වෙනසක් තියෙනවා.
එම ඒක අර සංස්කරණය වෙනවා. දැන් අපිට ඒ සංස්කරණය වෙන බව තේරෙනවනේ, මේ සංස්කරණය වෙලයි මේක හැදෙන්නේ කියලා.
අනහ ඒ සංස්කරණය පෙන්වන්නේ සංකත බව ඉස්මතු කරන්නේ සොකීයත්වයේ විග්‍රහ වෙන රූපයක තථාගත දහම. බුදු කෙනෙක්ගේ දහම කියලා. අපි පෙරලාස රූපය කියලා අරන් තියෙන්නේ මට ලැබුණ, මට ගෝචර වෙන, මට දැනුණ වේදනාව. මන් දැනගත්ත මේ රූපය කියන්නේ සොකීයත්වයට ලැබුණ ගෝචර වෙන දැනෙන ස්වરૂපයෙන්. ඒක නෙමෙයි මේ සංකත බව තථාගත ධහම තුල සංකත බව ඉස්මතු කරමින් පෙන්වන සොකීයත්වයේ විග්‍රහ වෙන්නේ අර ගෝචර වුණ මට්ටම නෙවෙයි.
එහෙමයි.
ඒකේ ලොකු වෙනසක් තියෙනවා.
එහෙමයි. එහෙමයි ඩොක්ටර් රවි, දැන් එතන ඒ රූපය ගැන හිම කිව්වට අර වේදනාව කොහොමද ඔකට මේව කරගන්න බිඳීම කියන එක කොහොමද?
නෑ ඒකෙන් තේරුම් ගන්න මේ පහටම මේ කතාව අදාළ.
ඒක තමයි. ඒක කොහොමද? ඒක කොහොමද? ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. කොහොමද?
ඒ අමාරු තේරුම් ගන්න තමන්ට පොඩ්ඩක් හරි පහසුනම් රූපය ඒකෙන් හොඳට මේක තේරුම් ගන්න මේ ලැබෙන දෙයක් නෙමෙයි, ගෝචර වෙන දෙයක් නෙමෙයි. සකීයත්වයේම යෙදෙන රූපය තමයි මේ සංකත බව එක්ක මේ පැහැදිලි කරන්න හදන්නේ. ඒකට වේදනාව කියන්නේ ඔය ආකාරයෙන්ම ගන්න ඉතින්. අපිට දැනුණ වේදනාව නෙමෙයි, අපිට ප්‍රකට වෙන මේ ගෝචර වෙන මට්ටමක් ගැන නෙමෙයි මේ කියන්නේ. මේ සකීයත්වයේ යෙදෙන සංකත බවත් එක්ක තියෙන වින්දන ගති. අර රූපණ ගතිය වගේ වින්දන ගති. අපි ගොඩක් වෙලාවට දාගෙන මට රිදෙනවා, මට මේ සනීපයි, මට මැදහත්. ඒ මට්ටමනේ ගෝචර වෙන මට්ටම. ඒ ගෝචර වෙන මට්ටම එක තමයි අපිට අර පුතියත්තේ පැත්තට යොමු වෙන්න තියෙන්නේ. ඒක සකස් වෙනවා. ඔක දැනගන්න ගතිය කියලා මං කියුවේ. දැනගන්න දැනුවත් වෙන ගතිය මොකද්ද? ඔක කොහොමද එහෙම කියලා? ඒ කෙසේද මේ කියලා හොයන්න.
එහෙම.
ඒකට ওই රූපයට තියෙන අදහසින්ම ඒ අදහස හොකට ගත්තා. මට ගෝචර මට ලැබෙන දෙයක් ගැන නෙවෙයි මේ කියන්නේ. මම ගැන විස්තරයක්. තමයි කියන්නේ මම ගැන විස්තරයක් වෙයි කියන්නේ. ඒකේ තමයි ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ගතිය කතා කරන්නේ. සතියත්තේ. හරි.
එහෙනම්
අපිට හැමතිස්සෙම ඔය ටික අර පිටින් ලැබෙන දේවල් වගේනේ. මම පැත්තක ඉන්නවා, මම දැනගන්න ඒව ගැනයි කියන්නේ. වේදනාව නේද? එහෙම මම පැත්තක ඉඳලා මට ලැබෙන මට ගෝචර වුණ දෙයක් ගැන නෙමෙයි මේ කතා
කරන්නේ. එහෙම
හරි. එතකොට ඒවයි ඉක්මවා ගියාට මම කියන සතියත් ඉක්මවා යන්නේ නැහැ නේ එහෙම වුනේ. ඒක තමයි අපි හොයන විදිහේ තියෙන ප්‍රශ්නේ. එතකොට අන්න ඒ දැන් තථාගත ධම තුල ඉස්මතු කරවන පෙන්නන සුඛියත්ති විග්‍රහ වෙන වේදනාවයි අපි හිතන වේදනාවයි අතර වෙනස. ඒ තථාගත ධමයේ විස්තර වෙන විග්‍රහ වෙන ඒ රූපයයි අපි හිතන රූපය අතර වෙනසක් තියෙනවා. ඒ වෙනස තමයි අපි ගොඩක් වෙලාවට ගන්නෙ මට ගෝචර, මට දැනෙන, මට ලැබෙන ගතිය.
දැන් ડોක්ටර්නි දැන් මෙතන අර අපිට මට තීරින්නේ ප්‍රශ්නේ තමයි දැන් අර වේදනා විඳීමක් කිව්වොත් එතකොට සුඛ දුක් කියන එක නම් ඒක නිකන් හිතා ගන්න හරි පුළුවන් අර අදුක්කම සුඛ කියන එක ඒකත් මේ විඳීමක් නේ එතකොට ඒ බුදුහාමුදුරු ඔය තුනම බුද්ධ භාෂිතයේ තියෙන ඔය තුනම දුකක් කියලානේ ඒ හන්දා ඒක අර දැන් අපි ඉන්නකොට කොහොමද අපිට ඒක තේරෙන්නේ නැහැ නේ ඒක අමාරු වෙන්නේ තේරුම් ගන්න අදුක්කම සුඛ එක එකත් දුකක් කියලා අපිට ඒක මේ ටිකක් ඒක වටහා ගන්න අමාරු ඒක මේ පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරලා දෙන්න තෙරුවන් සරණයි
ඔබතුමාට වේදනාව දුකක් කියලා වටහා ගන්න ලේසි සැප වේදනාව දුකක් කියලා කොහොමද වටහා ගන්න
සැප වේදනාව දුකක් කියලා තේරෙන්නේ සැප වේදනාව ඉතින් ස්ථිර නැහැනේ ඒක වෙනස් වෙනවනේ
ස්ථිර නැති වෙන්නේ දැන්ද අනාගතේද දැන් හොඳ සැපක් තියනවා කියන දැන් අපි ප්‍රශ්නෙන් ඉන්නවා AC කාමරයක අපි ඉන්නවා දැන් සැපයිනේ නේද Tamanට ඕන ගානට temperature එක හදාගෙන එහෙනම් මේ පොඩි උදාහරණයක් ගන්න සාමාන්‍ය දෙයක්.
එහෙමයි.
එතකොට ඔය සැප දුක වෙන්නේ ඇයි? අපි කාමරෙන් එළියට ගියොත් දුක.
එහෙමයි.
අන්න ඒක දුක.
එහෙමයි.
ඒක එතකොට ඒ සැප වේදනාව එක්ක තියෙන එකද අනාගතේ ඉන එකද?
අනාගතේ.
එතකොට බුදු කෙනෙක් පෙන්වන්නේ මේ අනාගතයක් වෙන දුකක් ගැන.
එහෙම. බුදු මේ අවස්ථාවේ මිෂනේ පච්චුප්පන්නම.
දැන් බලන්න අපිට මේ සැප වේදනාවේ දුක අපිට පේනවා. පච්චුප්පන්නම. අනාගතේ එහෙම වුණොත් විතරනේ දුක
තියෙන්නේ. එහෙමයි එහෙමයි.
එතකොට අනාගත දුකක්. අනාගතේ කියන එක ඇවිල්ලා නැහැ.
එහෙමයි.
අනාගතය ගැන වෙන්න පුළුවන් නිකන් සැකයක් නේක ස්ථිර නෑ.
එහෙමයි.
අනප්පටි කංකං අනාගතය කියලා කියනවනේ.
එහෙමයි.
දැන් ඔය පච්චුප්පන්න එතනක දැක්ක දුකද්ද ඔය?
ඔන්නේ.
ඔය වෙන පැත්තකින් පෙන්වන්නේ දැන් ආපු ඔය කියලා තියෙන්නේ සකීයත්වය ගැනද සකීයත්වයට ගෝචර වුණ දෙයක්. ගෝචර වුණ දෙයක් නේ.
ගෝචර
කියලා වෙන් කරා.
ඔව් ඔව්
ඔව්. ඒ සෙවීම ලෝකයා කරන එක බුදු කෙනෙක් වෙනන්නේ ඔය මත්තම නිවි. හරි. දැන් සාමාන්‍ය ලෝකයාට හොයන්න පුළුවන් ඔන්න ඔය ගෝචර මත්තමත් එක්ක ඔන්න ඕක ටික අයින් කරන්නේ.
එහෙම
මේ බුදුහාමුදුරුවෝ පෙන්නන ධර්මයේ වෙනස තියෙන්නේ සොකීයත්වයට ගෝචර වුණ එක ගැන නෙමෙයි මේ කතා කරන්නේ සොකීයත්වය ගැනයි මේ කතා
කරන්නේ.
එහෙම ඒක අපිට පේන්නේ නැහැ. හරි. ඒකයි මේ ධර්ම ඇහිලා ඒකත් එක්ක යමු වෙලා ඒකට අනුගත වෙලා බලන්න තියනවා කියන්නේ. මොකද අපි ගලපන්නේම අපිට ගෝචර දෙයට. එතකොට ඒ සැප හරි ඒ දුක හරි ඒ අදුක්කම සුඛය ගැන හරි නෙමෙයි. අතන දැන් වින්දන බව එක්ක නේද ඔය විග්‍රහකට යන්නේ.
එහෙම.
ඒ දැනෙන බව වින්දන බව දැනගන්න බව. තම කෘත්‍යයක් තියෙනවානේ. ඒ කෘත්‍ය කියන්නේ බලන්න අර අපිට ගෝචර මට්ටම නෙවෙයි. හරි. ඒකේ අර විදිහට මේ සැපද දුක්කද මෙදහද්ද කියලා වෙන් කරන්න බෑ. වෙන් කිරීම කියන්නේ ආයේ මම කරන මට ගෝචර වුණ වැඩක් ගැන මම කියන සුඛියත්වය නෙවෙයිනි. එතකොට ඔන්න ඔය අපි බලන තැන තව පොඩ්ඩක් වෙනස් වෙන්න
තියෙනවා. ඒකේ සංකතය කොහොමද දකින්නේ?
තමයි අන්න එතන සංකත බව ඉස්මතු කරමින් පෙන්වන සුඛියත්වයේ විග්‍රහ වෙන රූප වේදනා සංඥා නේව ගැනයි දැන් මේ බුදු දහමේ බුදු කෙනෙක් මතු කරන්නේ. ඒක දැනගන්න එක එක්ක සුඛියත්වය කියන කතාවක් තියෙනවානේ. අන්න ඒ සුඛියත්වය විග්‍රහ වෙන රූපෙයි අපිට ගෝචර වුණ රූපෙයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට ගෝචර වුණ මට්ටම නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සුඛියත්වයේ තියෙන රූපේ සුඛියත්වයේ දෙන ඒ වේදනා ගතිය දැනගන්න ගතිය නේද? අන්න ඒ පැත්ත. ඒකට ඒක මේ පොතේ හොඳට ඒක පෙන්නනවා අපිට ඇහෙන්නේ නෑ ඔක. ඒකයි මම මේ ආයේ කියවන්නේ මම ඒක අපතර එක හරි වටිනවා. මොකද මේක ලේසියෙන් කියවලා තේරුම් ගන්න බෑ මේ පොතේ තියෙන්නේ කියන බුදුහාමුදුරුවෝ පෙන්නන පැත්ත මොකද්ද කියන එක. ඒකට උදව්වක් ගන්න තමයි මේක තියෙන්නේ.
ඔබතුමා ඒක පැහැදිලි කරලා අර ඒ අවස්ථාවේ ඒ මොහොතේ සකස් වෙන එක ගැන තමයි අවදිය තියෙන්න ඕනේ.
ඔව් දැන් අපි සැප වේදනාව තිබිලා ඕක දුකයි කියන්නේ මේ ආගතේ නැති වෙන හින්දා නම් අපි ඒකේ ඇත්ත ඇති ඇති දැකලා නෙවෙයිනේ.
එහෙමයි.
ආගතේ දෙයක් ගැන නේ නේද බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ.
එහෙමයි. පැහැදිලි.
නොය අදහසට ගියොත් තමයි ඒ දුක සැප මැදහත් කියන තුනම වේදනා කියන එකේ කොටස්නේ. වින්දන කියන්නේ.
එහෙමයි. අර ඔබතුමා අර මේ අපේ ගරු අනුමදස්සී ස්වාමීන් වහන්සේ නිතර මතක් කරන්නේ අර මැටි කූපේ කියලා. අර දැන් මේක සකස් වෙන ආකාරය අර මේ මැෂින් එකේ වැඩ මේක බලන්න කියලා අර ඒ වගේ දැන් වේදනාව කියන එක අර ඒ සකස් වීම ගැන අවධානය යොමු කරන්න ඕන කියන මම හිතන්නේ මේක මට තේරුනේ මම පොඩක් උපදෙස් දෙන්න තෙරුවන් සරණයි.
ඔව් එහෙම හිතන්න පුළුවන්. ඒ සකස් වෙන ගතිය කියන්නේ සකස් වුණ දේ නෙවෙයි. විඳන ගතිය කියන්නේ විඳපු දේ නෙවෙයි. සැපද දුකද මඳහද්ද කියන කතාවට ගිහිල්ලා නැහැ.
එහෙමයි. දැන් මේ දැන් සාමාන්‍යයෙන් මේ දැන් අර දැන් ඔබතුමාත් එක්ක කතා කර කර ඉන්නකොට දැන් අර චූම් පහන් වැහන් එකක් ගියා අර දැන් ඒකේ අර ඇහෙන ගතිය අඩු වුණා. ඉතින් ඒකේ ඇත්මන් නිකන් ඒක බැලුවා මේවා කළා අර ඒක ඒ එතන මේ දැන් ඒකට අකමැත්තක් මගේ සකස් වෙනවානේ. ඒක අර සකස් වීම ගැන තමයි අර ඒ ක්‍රියාව ගැන තමයි මම හිතන්නේ අර මේ ඒ කියන්නේ අර කන්නට ගෝචර එක නෙවෙයි අර මේක මේ වීදීම සකස් වෙන ආකාරය දිහා වේදනාව ඒකට තියෙන අකමැත්ත සකස් වෙන ආකාරය කියලා මම නිකන් එහෙම තේරුම් ගත්තා. එහෙම පොඩ්ඩක් ඒ ගැනත් උපදෙස් දෙන්න තිරුවන් සරණයි.
ඔව් එතන ඒකට කැමැත්ත අකමැත්ත අපිට එන්න පුළුවන්. يعني දැන් මේ බණහන හින්දා මේ සද්ද කරන එක ඔන්න ඒක අපිට අකමැති ගතියක් වෙනවා. අපි බඩගින්නේ ඉඳලා ඕ පාන් හරි මොනවා හරි තිබුණත් හොඳයි කියන වෙලාවක ඔය සද්දය ඇහුණා නම් කොහොම සැපයි නේ ළඟටම ගෙනියනවා. ඒකට ඒ එතන තියෙන්නේ අර සාපේක්ෂව මට ගෝචර වුණ ඒ මට්ටම පුද්ගලයා අනුව යනයි. මෙතන ඊට වඩා මේ ගැඹුරක් මට ලැබුණ දේ නෙමෙයි, මට ගෝචර වුණ දේ එක නෙවෙයි යන්නේ. ඒ ගෝචර වෙන ගතිය එක්ක මම යදෙනවා.
ඔව්, ඒක අර සකස් වීම.
සකස් වීම. ඔව්, එහෙම කියන්න පුළුවන්.
සකස් වීම දැන් ඒ මොකක් හරි ඒක සුඛයක් හරි දුකක් හරි මොකක් හරි එකක් ඒ සකස් වීම ගැන ප්‍රඥාවෙන් දැකීම.
ඔව්, සකස් වීම ගැන කිව්වට දැන් අර අපි අකමැති ගතිය සකස් වීම බලන්න ගියාම අපි ඒ බලන එකත් හොඳයි, ඒක බලන්න එපා කියනවා නෙමෙයි. ඒනට එතන ලේසියෙන් අහු වෙන්න පුළුවන්. දැන් අර එහෙන ගතිය අර අර මොකක් හරි එකක් එක්ක ඒකට මම කැමැතිද අකමැතිද කියන එකනේ බලන්න
යන්නේ. එහෙමයි එහෙමයි එහෙමයි.
ඔව්. කොට ඒක ඒක තාම අර ඒක රළු මට්ටමේ බැලීම.
රළු මට්ටමේ.
ඒ කියන්නේ දෙයක් පිළි අරගෙන මමත් ඉන්නවා දෙයක් තියන එකට මම මට කැමැත්තක් ඇති වෙන හැටි අකමැත්තක් ඇති වෙන හැටි ඔහොමනේ බලන්න.
එහෙමයි. එහෙමයි එහෙමයි. පැහැදිලි.
කොට ඒ මට්ටම අපිට ගෝචර මට්ටම අපි ඔය බලන්න නේද.
එහෙම
දැන් මේ බුදු කෙනෙක් පෙන්නන්නේ අපිට ගෝචර මට්ටමක් නෙමෙයි. ඒ කියන්නේ ගෝචර වෙන ගෝචර මට්ටම අමතක කරන්න කියන එක නෙමෙයි. අපිට මේ ගෝචරත්වයක තමයි මේ පෙන්නන පැත්තට යන්න ඕන. හැබැයි ඔය පෙන්නන්නේ ඔය ගෝචර වුණ රූපය නැත්නම් වේදනාව ගැන නෙමෙයි මේ කියන්නේ. ඒක එක්ක සුඛියත් වේදනෙක යන්න එතන තියෙන පැත්ත තමයි මේ බුදු කෙනෙක් කතා
කරන්නේ. හරි. එහෙමයි. ඔව්, පැහැදිලි.
එතන අපිට ගොඩාක් ඒ කියන්නේ අපිව වරදින තැන අපි අර ලෝකෙට අයිති පැත්තෙන් අපි හිතන්නේ මට ලැබුණ දේ ගැනයි මේ කියන්නේ කියලා. අර දැනුණ දේ හරි ගෝචර වුණ දේ ගැන හරි ඒක ඒකෙන් දුකක් එනවා තමයි. ඒක හරි. හැබැයි ඔය ටික කොහොම අයින් වුණත් මේ සතියත්වය කියන එකට මුකුත් වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ ඒකත් එක්ක මේ සතියත්වය මත කරන්න. සතියත්වය කියන එකේ තියෙන ඒකේ තියෙන ස්වરૂපය අර ලැබුණ ස්වરૂපයට වඩා වෙනස්. ඒ හැමතිස්සෙම ඒ සොකීයත්වයේ පැත්තට තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ. ඒ සොකීයත්වයේ තමා භවයේ යෙදෙන රූපයයි තමාට ලැබුණ රූපයයි කියන එක දෙක. තමාට ලැබුණ ගෝචර වුණ රූපේ නෙමෙයි මේ කියන්නේ සොකීයත්වයේ විග්‍රහ වෙන රූපය. එතකොට අන්න එතෙන්දි තමයි අර ශ්‍රද්ධාවෙන් ගැඹුරු දහම ඇසීමට යමු ප්‍රඥාවන්තයා කියන එක මම මෙහායි පොතෙන් කියවන්නේ. එම නිසා ශ්‍රද්ධාවෙන් ගැඹුරු දහම ඇසීමට යමු ප්‍රඥාවන්තයා තථාගතයන් වහන්සේ පෙන්වූ රූපය කුමක්ද යනවග සෙවීමට විමසීමට එම දහමට අනුවම පමණක් යමු. එද මට හම්බුනේ වා එක්ක නෙමෙයි දැන් යන්න තියෙන්නේ. දැන් අපිට එතෙන්දි යන ශ්‍රද්ධාවයි ගැඹුරු දහම ඇසීමට යමු ප්‍රඥාවන්තය තථාගතයන් වහන්සේ පෙන්වූ රූපය කුමක්ද යනවද සෙවීමට විමසීමට එම දහමට අනුවම පමණක් යමු. ඔකම දාගන්න වේදනාවට සංඥාවට සංකාරයට අපි දන්න එකත් එක්ක නෙමෙයි දැන් යන්න තියෙන්නේ. බුදුහාමුදුරුවෝ එන්නන පැත්තත් එක්ක. එතකොට තමයි ඔන්න යෝනිසෝමනසිකාරය. එනම් යෝනිසෝමනසිකාරය ඇතිවි. එසේ යෝනිසෝමනසිකාරයෙන් ඇති වූ ප්‍රඥාවේ භාවිතය තුළින් අනේ යෝනිසෝමනසිකාරයේ තියෙන ප්‍රඥාවේ භාවිතය කියනකොට තමාට නොහොත් සතියත්වයට ගෝචර වන රූප ස්වභාවය යන වැටහීම නෙවෙයි. දැන් ඒකෙන් තොරව සතියත්වය තුළ විග්‍රහ වෙන රූප ස්වභාවය අන්නෝකයි වොට් ලෝකෙන් ඈතර වෙන අපට ගෝචර වෙන පැත්ත නෙමේ සොපියත්තේ තුල විග්‍රහ වන රූප ස්වභාවය තුලනේ ලෝකෙන් ඈතර වෙන. ඒකට ඒ සොපියත්තේ තුල විග්‍රහ වෙන වේදනාව ඉක්මනින් ලෝකෙන් ඈතර වෙන. එහෙම තමයි කියන්නේ. එතෙන්ට එන්න මේ මේ ධම ඇහෙන්න ඕන එක හොඳට සිහියෙන් සාවධානව අහගෙන ඉඳලා ඒකට යමු වෙලා ඒකත් එක්ක විමසීම කරන්න ඕන.
එහෙමයි පැහැදිලි. තෙරුවන් සරණයි.
ඔව්. බලන්න මේ 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 කියුවේ තාම පළවෙනි පිටුවේ රූපය සහ රූප උපාදාන සම්දේ ඒකේ අදහසවත් අපිට ගන්න හරි අමාරුයි. එතනින් ආවේ නැත්නම් අර එතනින් එහා කියන ඒවා අපි අපේ අදහසට ගලපලා මේසක් මේකට යමු වෙලා බලන්න. මේකයි මේක පරිස්සමෙන් ඉවසීමෙන් මේට අහන්න ඕන. අපේ අදහස් දාපු හින්දා තමයි අපිට මේ කියලා දෙය ඇහිලා නැත්තේ. ආයි බලන්න. මේක බලනකොට පේනවනේ දැන් මේ අපිට ඇහිලා නැති ටිකක් මේ තිබිලා. ඒතර මේක පිටුවයි නේද? මේ පරිච්ඡේද දෙකයි. ඒක අපි සිහියෙන් නෝනේ. සාවධාන ඉවසීමෙන් යුතුව කියෝලා නෑ. බලන්න අපේ සංකල්ප කොච්චර එතෙන්ට එකතු කරලාද. ඒක අපේ සාමාන්‍ය තත්ත්වය ඉතින් කරන්න දෙයක් නෑ. අපි එකයි තව තව ආයේ ආයේ දහම විමසන්න අහන්න කියන එක කියන්නේ. හොඳයි චක්‍රන් සරණයි. ඔබතුමාටත් ඒ බොහොම පින් ආයේ ওই කාලයක් ගිහින් හරි ආයේ එන්න මේ පොතේ මෙහෙම තියනවා කියලා ඒක බලනකොට දැන් ඇත්තටම දැන් මම වුණත් මේක ආයේ කියුවේ ඔබතුමා ඒ ප්‍රශ්නේ මතු කරපු නිසා. ඒකත්
තේරුම් ගන්නයි මේ ප්‍රශ්නේ මම යොමු කරපු එකක්.
මේකෙන් පේනවා මේ පොත ආයි කියවනවා කියන එක. එහෙම බලනකොට දැන් අපිවත් ආයේ ඒවා නැවත නැවත බලන්න යොමු වෙනවා. ඒක හරි වටිනවා හැමෝටම මම හිතන්නේ. කවුද කියලා මතක නැහැ කවුද හරි. අතරා
ඒක ඒක ඇහුවේ සර් ලක්මි කුරුප්පු නැහැ.
හැමෝටම ඒක පිනක් වෙනවා ඒක පැත්තකින්. මොකද ඔක අහලා දැන් ආයේ කවුරු හරි පොත කියවනවා නම් ඒගොල්ලෝ දහමට යමු කරනවා. එහෙම උදව්වකුත් තියනවා. එහෙම බලලා නෙමෙයි ඉතින් තව තමන්ට මේක කියවනකොට තමන්ට තව ඒකේ ගැටලු එනවා නම් ඒවා අතු කරන්න බලන්න. හොඳයි. තෙරුවන් සරණයි.
සර් එතන කියද්දි මට මෙහෙම හිතුණා සකීයත්වයට ලැබීම විමසීමයි සකීයත්වයේ යෙදීම විමසීමයි කියන එක දෙකක්නේ. එතකොට සකීයත්වයට ලැබුණ දේ විමසීම තමයි අපි කරන්නේ. Tamanට ලැබුණ දේ මට මගේ ඇහැට රූපයක් තියනවා කියලා ඒ විමසීම සකීයත්වයට ලැබුණ දේ. හැබැයි සකීයත්වයේ විමසීම කියන තැනට හිත තිබ්බොත් සමස්ත සිද්ධිය කියන එක විමසීමට යොමු වෙනවා. සමස්ත සිදුවීම අතනදි කරන්නේ කෑරි කෑරි අල්ලගෙන විමසනවා. සමස්ත සිදුවීම විමසීම තමයි සකීයත්වයේ යෙදීම වගේ. මට හිතෙනවා සකීයත්වයට ලැබුණ දේ විමසීම කියන්නේ ගහේ කොළ අතු පාහිනවා වගේ. සකීයත්වයේ යෙදීම කියන තැන විමසීම කියන්නේ මුදුන් මුල ගලවනවා වගේ. සකීයත්වයට ලැබුණ දේ විමසීම කියනවා විමසනවා කියන්නේ අර මැහුම වැටෙනවා යටි නූලයි උඩ නූලයි එක්ක ගැටේ වැටෙනවා. සකීයත්වයේ විමසීම කියන තැන අර කටුකුරුන්දි හාමුදුරුවෝ කියපෙන්නපු උදාහරණේ උඩ නූල යනවා මැස්මක් වගේ පේනවා හැබැයි යටි නූල යෙදෙන්නේ නැහැ. යටි නූල නැතුව මැහෙනවා වගේ. එතන එහෙම මට වෙනසක් දෙපැත්තෙම මට මතක් වුණා සර් මෙහෙම කියද්දි. තෙරුවන් සරණයි සර් සමාවෙන්න අදහස් දක්වුවට.
තෙරුවන් සරණයි ලොකම හොඳයි. අපිට යකිනූල අල්ලන්න බෑ පේන්නේ. විකාර ප්‍රඥාවට ගෝචර වුණක් වගේ කියලා හිතන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. මට ඒ කියද්දි සර් ප්‍රශ්නයක් ආවා, එහෙම කරන්න පුළුවන්ද කියලා.
ඒක තේරීම නෙමෙයි ප්‍රඥායි භාවිතයේ කියලා තමයි කියන්නේ. එරුවන් සර්.
අවසරයි රවි මහත්තයා, මේ කතා වෙච්ච පැති දෙකම මට මතක විදියට ඉස්මතු කරන්න වෙන්නේ නැද්ද? මට මතක විදියට ඔබතුමා දන්නවා මම හිතන්නේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ පොතකම හරි දේශනාවකම හරි උන්වහන්සේගෙන් ඉස්මතු කරනවා නේද? මේ ධර්මයේ ගුණයක් තියෙනවානේ ඒහිපස්සික කියලා. එතකොට ධර්මයෙන් කෙරෙන ආමන්ත්‍රණය එව බලව කියන එක කියලා උන්වහන්සේ එතන ඉස්මතු කරනවා. ඒක යව බලව නෙවෙයි, කියන්නේ තමන් ඉන්න තැන තමන් ඉන්න තැන ඉඳලා බලන්න කියන එකට වැඩිය වෙනස් එකක් කියන අර්ථය තමයි මම හිතන්නේ එතන ඉස්සසු වෙන්නේ. එව බලව කියන එක. එතකොට ධර්මයේ කතා කරන කෝණය අර තමාගේ රාමුව තියෙන මගේ අත්දැකීම සත්‍යත්‍ය තුලේ ඉදිච්ච අත්දැකීමට වැඩිය වෙනස් කරලා පෙන්වන්න මම හිතන්නේ උන්වහන්සේ ඒ උදාහරණය මේ ගත්තා වගේ. මට මතකයි ඔබතුමාට මතකයි සමහරලාට. තෙරුවන් සරණයි.
ඔබතුමා කියනකොට ඉතින් මතක් වෙන අපි ගිහින් උන්වහන්සේ එක්ක කරපු සාකච්ඡා එහෙම මේ ඔව් එව බලව කියන එක. එතකොට යව බලව නෙමෙයි නේ බලන්න කියලා. ඒක මේ කර ධනමිත්‍යාගේ පැත්තෙන්නේ ඒක අපිට දහම්. එතකොට ඒකට අනුව විමසීම එක දැකීම එනවා මිසක් අර තමන්ට නිකන් මට එනවා පැත්තට වඩා අර දහමට අනුගත වීම තුළ සිද්ධ වෙන දෙයක් වගේ නේ. ඒ කෘත්‍ය වගේ කියලා හිතෙනවා. ඒක දන්නේ ඔබතුමා අදහස්කදී. ඔව් තෙරුවන් සරණයි.
ඔය වගේ අදහසක් තමයි රවි මහත්තයා කියන්නේ. තමන් ඉන්න තැන ඉඳලාම මේක ගැළපෙන එකට වැඩිය වෙනස් ආමන්ත්‍රණයක් ධර්මයෙන් කරනවා කියන කාරණේ.
ඔව් අපිට ගැළපෙනකොට අපි තව තව පරික්ෂණ ඉඳලා තව තව හොයනවා යමු වෙන එක හොඳයි. ඒකයි මේ දහම කොච්චර සියුම්ද කිව්වොත් අපිටම තේරෙන්නේ නැහැ. දැන අනිත් පැත්තට යනවා. ඒකයි අර තව ආයේ අහන්න විමසන් කියන එක. බට් කොයි වෙලාවෙවත් ඉතින් මේ අපි අර යන්න හොඳ නැහැ. මේකයි හරි කියන තැනක හරි වුණාට කමන්නේ නැහැ. අපි විමසනවා, දහම විමසනවා. ඒකට අපි මනව හරි අඩුපාඩු තිබුණා නම් ඒක දකින්න පුළුවන් වෙනවා. يعني අනුගත වීම කියන එකේදී අපේ පැත්තට පොඩ්ඩක්වත් කිට්ටු වෙන්න බෑ. මේ පැත්තකින් තමයි තියෙන්නේ යොමු වීම. හැබැයි ඒක ප්‍රඥාවේ කෘත්‍යයක්. අපිට බලෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපිට පුළුවන් ප්‍රඥාව වැඩෙන්න. ප්‍රඥාවට ආහාර සුසුසා පරිපුච්ච තම අහන්න. ඒකට අනුව විමසන්න කියන පැත්ත ඒ දෙන්න. තෙරුවන් සරණයි. කාට හරි මනවා හරි අහන්න කියන්න තියනවාද?
තියෙනවා සර්. දැන් සර් දැන් ධර්මෙත් අහලා ධර්මයේ විමසනවත් කරනවා. උත්සාහෙකුත් දරනවා. ඒ වුණාට 99.99%ක්මත් ඉන්නේ අනිත් පැත්තේ නම් දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මය ඇහැව්වා, සාමින්වහන්සේගෙන් ඇහෙනවා, කල්යාණ මිත්‍රයන්ගෙන් ඇහෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් තැනක ද ඉන්නේ කියන එක ප්‍රශ්න කරනවනේ අතුලාන්තෙන්. එතකොට මං කියන්නේ වෙනදා කියන විදිහටම ඉතින් හැමදෑමත් බාලාංශ පන්තිය තමා කියන එක. දැන් මට සර්ටත් ඒ වාක්‍ය අහලත් ඇති වෙලා ඇති. මටත් හිතෙනවා මට එහෙම සතුටක් වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. දැන් සර්ලා කියනවනේ ධර්මය අහලා හරි සතුටුයි කියලා. ධර්මය අහලා සතුටුයි, ඒ කියන්නේ මට සැහැල්ලුවක් තියෙනවා ගොඩාක් ඒ ධර්මය අහන්දි. මං කියන්නේ ඒ එක්කම මට අනිත් පැත්තෙන් ඇතුළාන්තයෙන් ප්‍රශ්නයක් එනවා. සමස්ත ජීවත් වීමම කියන තැන ගත්තොත් මොහොතක ධර්මය අහලා එන සතුට සැනසීම ඒක තියෙනවා. ඒක නෑ නෙමේ මං කියන්නේ සර්. මං කියන්නේ සමස්ත ජීවත් වීමම 99.99%ක්ම ගහගෙන යනවා නම් ඇතුළාන්තෙන් ප්‍රශ්න කරනවනේ තමා බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවිකාවක්ද කියන තැන වගේ.
ඔව් ඒක හොඳයි.
කරුණෙන් මට දුක එක් කරුණෙන් මට එක් කරුණෙන් මට
තියෙනවා.
මොකද සර්?
දුකක් බයක් ඇති වෙනවා නේද කරුණි?
බයක් නෙමේ දුකකුත් මොකක් හරි එක් කරුණෙන් ඒ දෙකම සංකලනය වුණ එකක් වගේ එකක් තියෙනවා මගේ ඇතුළාන්තෙන්. ඒ එහෙම
ඒක මං හිතන්නේ ඒක උදව් වෙන්නේ අපිට තව තව හොයන්නනේ. දැන් ඕක නැතිබුණා නම් අපි විමසන්නේ නැහැ නේද?
ඔව්.
ඒක තිය හොඳයි ඉතින්. ඒකෙදී අපි අර ගලපන්න ඕනේ නැහැ. දැන් මෙච්චරද 99%ද අරකද මේකද අපි දන්නේ නැහැ නේද?
නෑ මට තේරෙනවනේ. දැන් මං පැය 24ක් ගත්තොත් සමහර විට වෙන වෙන ඒවා ඉගෙනගෙන වෙන වෙන ඒවා කර කර ඉන්නේ. ඉතින් එකෙන් මිදිලා පොඩි කාලෙකදී තමයි ධර්මයේ සිහි වෙන්නේ. සිහි වෙන වෙලාවට සැනසීමක් තියෙනවා. නමුත් අර මගේ ජීවත් වීමයි යෙදීමයි කියන තැනත් මට මතුලාන්තෙන් ප්‍රශ්න කිරීමක් තියෙනවා. මොකද දැන් ස්වාමින්වහන්සේලා සහ සර්ල විදිහට පැය 24ම මට කැමැත්තක් තිබ්බත් ධර්මෙම අහලා ධර්මෙම සිහි කරන්න පුළුවන් මට්ටමක නැහැ. එතකොට අකමැත්තෙන් කැමැත්ත උපදවගෙන ලෝකයේ තුල යම් යම් දේවල් ඉගෙන ගන්න සහ යම් යම් දේවල් ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා. අකමැත්තෙන් ඉස්සර කැමැත්තෙන් කර දේවල් ඉස්සර කැමැත්තෙන් ඉගෙන ගත්ත දේවල් දැන් අකමැත්තෙන් කැමැත්ත උපදවගෙන අපිට එහෙම කරන්න වෙලා සියනවා. එතකොට ඒ හින්ද තමයි මේ මට බය එන්නේ කියන එක මගේ අතුලන්තින් දන්නවා. නමුත් සමස්ත දැන් අතීතය ගත්තොත් අපි හිතමුකෝ සමස්ත දවස තුලම සමාධියක ඉන්නවා. ඒ මට්ටමටම නිදහස් වීම නැහැ. දැන් ඒ කරුණෙවත් බය එනවා. හැබැයි ඒ කරුණු දෙකෙන්වත් අමතරව ධර්මයේ සිහි වෙන්නේ සැලසීමක් එන. එතන සැහැල්ලුයි. හැබැයි මං කියන්නේ ඒ ධර්මයේ සිහි වෙන අවස්ථාව කියන්නේ මේ කියන්නේ හිතා ගැනීමක ඉන්නවා. සිහි කිරීමම සිහි කිරීමක් බව දන්නේ නැතුව ඒක ලයිව් කරනවා කියලා කියන එක සිහි වෙද්දී ඒ කරුණ හරි මං කියන්නේ මේ ඒ කරුණෙන් තේරෙනවා නිින්දෙන් අවදි වුණා. එහෙම නැත්නම් අර සමස්ත ජීවත් වීමම කෘතිමයි. ඒ කියන්නේ සමස්ත ජීවත් වීමම කෘතිමයි කියන එක මං කියන්නේ එහෙම එකක්.
ඒක එහෙම තමයි. දැන් ඔතන ඒ වුණාට වෙනසක් තියනවා. දැන් ඉස්සර එහෙම මේක අර ෘතිමයි කියන එක තේින්නේ නැහනේ. දැන් එහෙම නිකන් දකින්න පුළුවන් කමක් ලැබිලා තියෙනවානේ. සිහියෙන් ඉන්නවද නැද්ද, යෙදෙනවද නැද්ද කියන කතාව නෙවෙයි.
අහස පොළොව වගේ වෙනසක් සර් ඒක. ඒ හින්දා දැන් මං සමාධියේ ඉන්න ඕන කියලා ඉස්සර හිතා හිටපු එක සමාධිය නැති වුණ එකම, ඒ කියන්නේ මට සමාධියක ඉන්න බැරි වෙන්න හේතු සකස් වීමම මට මේ ධර්මය හොයන්න උදව්වක් වුණා කියලා මට තේරෙනවා. එහෙම නැත්තම් මම තාමත් සමාධිය තුල ලැබගෙන ඉන්නවා, එතනින් එහාට විමසන්නේ නැහැ. එතකොට ඒ විදිහට මට පරිසරය සකස් වීමම වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා. මේක. එතකොට මට තේරෙනවා විමසන විමසීම තුල යෙදෙන සමාධියයි මේ පූර්ණ වශයෙන් විමසන්ද විවෘත වීම තුල යෙදෙන සිහියයි කියන්නේ අර මං කලින් කරපු එක නෙමෙයි අහස පොළොව වගේ කියලා තේරෙනවා. ඒත් මං කියන්නේ මං ඉන්නේ අනු හැමතිස්සෙම ගහගෙන යන තැන. එතකොට ඇතුළාන්තින් සතුටක් වෙන්නේ කොහොමද වගේ එනවා මට. එහෙම එනවා.
එහෙම තමයි. ඒකේ අපි දකින්න ඕන අර දැන් මේ කිව්වා වගේ තමයි. දැන් මාත්‍රය සමාධි ධ්‍යාන වඩ වඩ හිටියේම ඒකම යෙදියේදී හිටියනම් එතනින් එහාට බලන්න බෑනේ. අපිට මොකක් හරි පරිසරය යමු වෙලා ඒවා නොකරන මට්ටමේදී අපි තව තව වෙන විදිහකට මේක විමස. ඒකෙන් කියන්නේ මේ සමාධිය නැතුව මේක විමසන්න කියන පැත්තට නෙමෙයි. ඒකට අර ඒකම හිර වෙලා ඉන්න ගැතියෙන් අයින් වෙන්නත් ඒකේ යම් කිසි උදව්වක් තියෙන. ඒක දැන් මේ හොඳට සමාධිය වඩන අයට නොවඩන අයට නෙවෙයි. නොවඩන අය සමාධිය වඩන්නම ඕන. ඊළඟට වඩපු අයත් ආයේ ඊළඟට මේක දැක්මත් එක්කත් ආයේ පේනවා ඒ සමාධියේ අවශ්‍යතාවය. ඒ දැන් අපේ ඒ හිත අර විනීවරණ මනස කියන එක නෑනේ සමාධිය නැත්තා. එතකොට පේනවා අපි මේක එක ඒවා කර කර ඉන්නවා. මේක දකින්න බෑ. හැබැයි ඒකම නුවණක් තියනවා සමාධිය විතරක් හදාගත්තට මේක අවබෝධ වෙන්නේ. ඒකට අර දහම ඇහෙන්න ඕනේ, ඒකට අනුගත වෙලා විමසන්න ඕන කියන ඒ නුවණත් එක්ක සමාධිය වැඩුණොත් අන්න එයාට අර දහම ඇසීමේ අවශ්‍යතාවෙත් තියෙනවනේ. මොකද මේක නියෙන් දකින්න පුළුවන් එකක් නෙවෙයිනේ කියන පැත්තට ඥානය යෙදෙනවා. අර ආත්මහත්ය වතුකලා වගේ ඉව බලව කියන නිසා යව බලව ඒ වගේ නැත්තම් මේ ඇතිකල්ලි මේ වේ කිව්වා මිසක් මේ ඇතිකල්ලි ඒ වේ කියන එක නිමිනි බුදු කෙනෙක් පෙන්වන්නේ. මොකද්ද මේ කියලා වේවසන්න ඒකත් එක්කම ඒ යොමු වෙන ගතියට එනවා. ඒකට ආයේ මේ අපිට විවේකයේ අවශ්‍යයි සමාධිය අවශ්‍යයි. ඒ එතකොට අර ඉස්සෙල්ලා අපිට සමාධිය හැදුවට අපි ඒකෙන් ප්‍රයෝජනේ අරන්නේ නැහැ නේ. දහම ඇහිලා නැති හින්දා ඒකට අනුගත වෙලා දැන් අපිට විවේකේ ඕනේ දහමට අනුගත වෙන්න. දැන් ඒක කොච්චර විමසන්න තියෙනවද ඔකට වෙන්නේ. අපි හිතන මට්ටමට වඩා මේ කොහොම නිදහසක් විවේකයක් ඕන වෙනවා වෙන්න පුළුවන්. ඒක මේ එක ඉතින් මම මතක් කරනවා මාව අර ඒ ස්වාමීන් වහන්සේලා ගානක නම් දාන්න එපා. මම සමහර විට ඔබතුමිය තරම්වත් මේ යොමු වෙනවද මේ ආයතනවද කියන එක මම දන්නේ නැහැ. ඒ එහෙම මේ දාගන්න එපා. ඒකට අපි අර ධර්ම තව තව විමසන්න ඕන. මේකත් එක්ක විතරයි ගැළවීම තියෙන්නේ. අපිට තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට කොට අර ඒ තව තව ධම අහන්න විමසන්න යමු වෙනවනේ. අර බුදු කෙනෙක් කෙරෙහිම ශ්‍රද්ධාවනේ ඉන්නේ. අපේ අත්දැකීම් වලට ගලපලා ධම මේකයි කියනවට වඩා අපිට හිතා ගන්නවත් බැරි නොදන්න දෙයක් පෙන්වන්නනේ බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒකට ඒ ධම තව තව අහන්න ඕන, එකට අනුව විමසන්න ඕන. දැන් එහෙම විමසුවේ නැත්නම් මේ අද කියපු මෙතන දැන් අර සොකීයත්තේ තමාට ලැබෙන දේවල් ටික නැති කර කර ඉන්නා මිසක් සොකීයත්තේ ගැන නෙමෙයි අපි බලන්න යමු වෙන්නේ. බලලා තියෙන්නේ ඉත තව තව කොච්චර මේක මේ කියන්නේ ප්‍රඥාවෙන් දකින්න තියනවාද. ඒ මේවා ඇහෙන්න ඇහෙන්න ඒකත් එක්ක විමසන්න විමසන්න ඒ කියන්නේ අපේ ප්‍රඥාව අවදි වෙනවා. තමන්ට දෙයක් ලැබෙනවට වඩා අර සතියත්වය කියන එක දකින්න. දැන් සක්කාය සක්කාය විදිහට දකින එකනේ රස්සලෝමෙන් අස්සලෝමයට විදින වටත් වඩා දුෂ්කරයි සියුම් දුරනුබෝධ කියන්නේ. අපිට කොච්චර මේ සිහියකින් අවධානිකින් විමසීමකින් මේ දහම අහන්න විමසන්න තියනවාද, ඒකට යොමු වෙන්න තියනවාද? ඒකද අපි දහම ඇහිලා කියලා හිතන් හිටියට වැඩක් නැහැ. ඇහිලා නැත්තම් තව තව ඒ දහම අහන්න ඕන, විමසන්න ඕන. එතෙන්දී දැන් අපිට ඕක මනින්න විදිහක් නැහැ. දැන් මෙච්චර වෙලා නැහැ, එහෙම අවශ්‍යතාවයක් එන්නේත් නැහැ. දහම අහනවද, දහමට අනුව විමසනවද, ඒකට යොමු වෙනවද කියන කතාව විතර. එතනින් එහාට මේ එතන ඔක අර සම්පයා කර කර බලන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේ මොහොතේ දහමට යොමු වුණා නම් ඒක අපේ පැත්තට දාගන්නවට වඩා දැන් දහම අවබෝධ වීම ගොඩක් වෙලාවට ක්ෂණිකව වෙන දෙයක් නේ. ඒකට යොමු වෙලා ඒක අහගෙන හිටියහම ඒගොල්ලෝ ඒක අවබෝධ කරනවා, මඟපල් ලබනවා, එහෙමනේ තියෙන්නේ. ඒකට අපිට ඒ පරිසරය ගොඩක් වෙලාවට අපේ පැත්තෙන් මේ සකස් වෙලා නැති හින්දානේ එහෙම නොවේ. ඒ හින්දා තව තව මේකට යොමු වෙලා ඒ විමසීම දහම හොයන ගතිය සාකච්ඡා කරන ගත්ත ඒවා තියෙන තරමට හොඳයි කියන්නේ ඒකයි. හරි, මම හිතනවා මේ ඉතින් යම් කිසි මට්ටමක යොමු වීම තියෙනවා. ඒ තමයි පැත්තෙන් අර කොච්චර යදෙනවද නැද්ද කියන එක, යොමු වෙනවද නැද්ද කියන එක ඒ තමයි ප්‍රති වලින් යදෙනවා. ඒ වුණාට මේක අර කාලයක් කම කියලා දැන් වැඩි කාලයක් දාන්න පුළුවන් නම් හොඳයි. බැරි වුණා කියලා අතාරින්න අවශ්‍ය නැහැ. පුළුවන් වෙලාවට පුළුවන් විදිහට හොයන්න. තව ඒ ගැඹුරු දහම් අහන්න, ඒවා සාවධානව අහන්න, නුවණින් විමසන්න, ඒකට යොමු වෙලා විමසන්න කියන එකත් තියාගන්නවා නම් ඉතින් ඒකේ ලොකුවට දුක් වෙන්න බය වෙන්න අවශ්‍ය නැහැ කියලා මට හිතෙනේ. තමයි මේකම අර ඒ දුක බය තියෙන එකත් හොඳයි. මොකද ඒකෙන්මනේ අපි යොමු කරන්නේ. තව තව අහන්න ඕන, මේවා ඊය දෙන්න ඕන කියන එක විමසන්න ඕන. ඒකත් මේ හොඳයි. ඒකේ එදුනා ඒ ඔකේ තාම මේ අපිට මඟපල ලැබිලා නැහැ, රහත්තාවේ ලැබිලා නැහැ කියන ඒ දහමේ දෙන කෙනාටත් ඒක එන්න පුළුවන්. ඒක චූල වේදල්ල සූත්‍රයේ එහෙම තියෙනවා. අර මේ සුඛ වේදනාවේ දුක්ඛය මොකද්ද, සුඛ වේදනාවේ සුඛය මොකද්ද, අදුක්ඛම වේදනාවේ දුක මොකද්ද, අදුක්ඛම වේදනාවේ සුඛය මොකද්ද, ඔහොමම ප්‍රශ්න අහනවා. ඒවත් එක්ක යනකොට මේ එක ගතියේ ඒ ප්‍රශ්න ටිකේ සමහර වෙලාවට ඒ වගේ දේවල් කතා වෙනවා. ඒ මාර්ග ෘත්‍යයේ ඉන්න කෙනාටත් අර දෝමනස්සය පැත්ත මතුවෙන අවස්ථා තියෙනවා. කවදරහත් වෙයිද කියලා වගේ නිකන් ආව මේක වෙලා නැහැ නේ කියලා ඒ සංවේග පැත්තකුත් දෙන්න පුළුවන්. ඒක අපි ඒ වගේ දේවලුත් සඳහන් වෙනවා. දැන් පෙරවන් සරණයි.
අවසරයි රවි මහත්තයා, මට හිතෙනවා අර ඔබතුමාන්තිවට සඳහන් කළා වගේ අර බුද්ධයන් වහන්සේ අපිට කියලා දෙනවා. දැන් මේ නික්කම්මසිත දෝමනස්ය, ගේහසිත දෝමනස්යට වැඩිය උතුම් විදිහට ඒක අවස්ථාවක, ඒ කියන්නේ මේක අනුක්‍රමයෙන් යන්න ඕන ගමනක් විදිහට පෙන්වන අවස්ථාවක් මට මතක නැහැ හරියටම සූත්‍රේ. මේ ඒ කියන්නේ නික්කම්මසිත දෝමනස්ය ඇති වෙන්න පුළුවන් අර ඔබතුමා කියවලා ඒක අවබෝධයෙන් අවබෝධ නොකළ ධර්මය කවදා අවබෝධ කරන්න පුළුවන් වේද කියන ඒ ඒ ඒ ඒ සිතුවිල්ලෙන් තියෙන දැවීම හරි පීඩාව හරි එතකොට හැබැයි ඒක අර ගේහසිත දෝමනස්යට වැඩිය ජනසේක හොඳයි කියලා තමයි කියන්නේ අවස්ථාව මොකද ඉවර කරපු ගමනක් නොවෙන හින්දා ඒ ලස්සනයි කියලා තමයි මට ඒ කාරණාව අනිත් අතට දැන් අමිත මහත්මිය සඳහන් කරපු ඒ අර 101 සහ 99 ඔය අවස්ථා දෙක හරි තමන්ගේ ඒ ලෝකයේ දිගහැරීම් දෙක බැලුවොත් දැන් 101 තිබිච්ච තේරුම් ගැනීම 99 අවස්ථාවකට යොදලා බැලුවොත් ඒක අල්ලන් ඉන්නවද කියලා බලන්න පුළුවන් අපිට මහන්සි කියන්නේ දැන් ඒ 101 තිබිච්ච තේරුම් ගැනීමෙන් අනිත් එක දිහා බැලුවොත් ඒ දෙක පරස්පරයි නේද ඒක තියෙන්න පුළුවන් අවස්ථාවක්ද කියන එක 99 කතාව ඒ අවස්ථාවේ තමන්ට තේරෙන විදිහ ඇත්ත දෙයක්ද මේක වගේ එහෙම බලන්න පුළුවන් දෙකියට වන් හිතුවා නිකන් තිරුවන් සරණයි
ඔව් නෑ 1099 කියලා හිතපු එකයි 1099 කියලා හිතපු එකයි එකමද
ඒවත් සාපේක්ෂ ඊටත් වැඩි අර තේරුම් ගත්ත අවස්ථාවයි මෙතන දැන් අපිට දැවීමක් පරිලාහයක් එන අවස්ථාව ඒ දෙක සැසඳෙන්නේ නැහැ නේද
ඒක හොඳයි ඔබතුමා මතක් කරපු එක ගොඩාක් පින් සිද්ධ වෙනවා ඒ සර් මතු කරපු ප්‍රශ්නේ ගත්තොත් ඒ කියන්නේ අතීතෙත් සාපේක්ෂව ගත්තොත් ඒක හසට පොළව වගේ හැබැයි තමත් මහත්තයා කරපු කාරුණ ප්‍රශ්න කරත් ඒකත් අහසට පොළව වගේ තමයි සමස්ත අපි හිතමුකෝ දවසේම ගහන් ගිහින් එක මොහොතක දැනුණා නම් ඒ සිහිය ඉපදුනා නම් යම් කිසි තේරුම් ගැනීමක් එක්ක අර සියල්ල අහෝසි එතනදී ඒක අදාළමත් නෑ වගේ. එතකොට මේ මෙහෙම කියපු එකක් පිටින් ආපහු ඉල්ලගන්න
ඒ ක්ෂණේදී අවබෝධ වුණා නම් අර ඔක්කොම ඉතින් කතාවක් නෑ. ඉන්න පුළුවන් අපිට දෙන්න. ඒකට අපි ඕක ගැන හිත හිතා මේ මෙහෙමයි මෙච්චරයි කියලා ඒ මනින්නේ නැහැ. වෙලාවකට හිතලා බැලුවට කමන්නේ නැහැ. මෙච්චර ඒකත් ගණන් ගන්න දෙයක් නෙමෙයි. තහම වෙන කෙනාට ඕව වැදගත් දේවල් නෙමෙයි.
ඒ බෙදා ගැනීම තියෙන්නේ තමන්ගේ පැවැත්මේ නේද තමන්ගේ ජීවිතයට අදාළව බෙදා ගැනීම ඒක නේද එතකොට ඒක කොච්චර සාධාරණද කියලා බලද්දී ඒකට අර 101 දී අපිට තේරුම් ගැනීමලත් එක්ක සබුදු පියනන් වහන්සේගේ ඒ වචනත් එක්ක නේද තේරුම් සර
ගොඩක් පින් චවත් මහත්තයා ගොඩක් පින් සර් අනත් ප්‍රමාණයක් පින් සිද්ධ වෙනාත් සිරුවන් සරණයි දෙන්නටම සියලු දෙනාටම සිරුවන් සරණයි
හොඳ එහෙමනම් තව ගැටළු නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන් මං හිතන්නේ මම හිතනවා අපි මේ උතුම් සාකච්ඡා පියර ගොඩක් ප්‍රායෝගික මට්ටමත් එක්ක කරන හින්දා ඉතින් ගොඩක් අයට අත් උදව්පකාරී වෙයි මේ දහම් සාකච්ඡාවත් අද දවසෙත් අපිට කරන්න ඒ උදව්පකාරී කරපු සියලුම දෙනාට අපි හැමෝම ස්ට්‍රෙස් කරගත්තු පින් අනුමෝදන් කරමු ඒගොල්ලන්ට පවුල්වලට නිදුක් නිරෝගී භාවයේ ලැබෙන්න තව තවත් මේ ධර්ම දාන පිණින් තව තවත් ධර්මය අහන්නම ලැබෙන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න දහම අවබෝධයටම අවශ්‍ය පරිසරය සකස් වෙන්න උදව්කාරී වෙන්න කියලා අපි ප්‍රණානුමෝදනා කරමු. ඒ වගේම මේ සාකච්ඡාවලට යම් කිසි විදිහක සංවහන්සේ නමක් සහ සම්බන්ධ වෙනවා නම් ඔවුන්ටත් අපි සියලු දෙනාම රැස් කරගත්තු පින් අනුමෝදන් කරමු. සතුටටපත් වෙන්න දිව ඉසුරු වැඩි දියුණු කරගන්න
තව තවත් ඒ දහම් සෙවීමට සාකච්ඡාවලට යොමු වෙලා උතුම් ධර්ම අවබෝධය ලබන්නම හේතු වාසනා වෙන්න ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා පවත් අපේ පවුල්වල සමත් ආරක්ෂා කරන්න මෙල වශයෙන් යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් අපල උපද්‍රවල් ලෙඩ දුකක් සරසපුරු උපද්‍රවයක් ආදී කිසියම්ම මේ නොකී කිනොකී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන අපව ආරක්ෂා කරන්න අපිට තව තවත් දහම අහන්න කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න දහම අසන්න පරිසරය සකස් කරන්න අපට උදව් උපකාරී වෙන්න කියලා අපි දෙවියන්ටත් ඉතින් අනුමෝදනා කරමු. ඉතින් සියලු දෙනාටම තව තවත් දහම විමසන්න අවබෝධ කරන්න උදව් උපකාරී වෙන්න කියලාම අපි ප්‍රස් කරගත්තු උදව් උපකාරී වෙන්න මේ පරිසරය හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි යන දෙනාට.
තිරුවන් සරණ හැම දෙනාටම
තිරුවන්
සරණ හැම දෙනාටම.